Hondai satu. Dedahas dasi wasere. Dolos sinimasi visi devanida. Bahawana wedasatahana. යහපත් සිත මතු කරගෙන ජීවිතය හදා ගන්න විදිය ගොඩනගා ගන්න විදිය තමයි ධර්මයෙන් කියලා දෙන්න ඕන. දෙවීම් නැතිව පිච්චීම් නැතිව ගිනි ගැනීම් නැතිව නිවීමෙන් ජීවත් වෙන ජීවිතයක් සාදා ගැනීම තමයි ධර්මයෙන් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ එහෙමනම් අපේ කුසල චිත්තේ කියන එක ඉස්සරහට ගන්න එක නේ කරන්න තියෙන නේද? කුසල චිත්තේ කියන එක ගන්නයි තියෙන්නේ. දැන් කුසල චිත්තේ ඉස්සරහට අරගෙන කටයුතු කරන්න ඕන. කොහොමද කුසල චිත්තේ ඉස්මතු කරගන්නේ කියන එක පිළිබඳව තමයි අපි කල්පනා කරන්නේ. තමන්ගේ වැහිලා තියෙන සිත අපි මතක් කළොත් නීවරණ ධර්ම වලින් මේ නීවරණ ධර්ම ඉවත් කළාම අපේ හිතේ ඊළඟට උපදින එක තමයි කුසල චිත්තය. ඒ සිත ප්‍රභාස්වරයි සංසුන් කතා කරනවා හැමදාම කියනවා වගේ අලෝභය අද්වේෂය අමෝහය කියන ඒ ගුණයන් වලින් පිරුණාට පස්සේ ඒ සිතෙහි පවතින්නේ පුදුමාකාර අත්හිතවාදී සහ පරහිතවාදී ස්වභාවය. තමාට හිත පිණිස පවතින, ලොවට හිත පිණිස පවතින ඒ සැනසිලිදායක මනසක්. මෙන්න මේ සිත උපදවා ගන්නවා නම් යමෙක් ඒක මනුස්ස ජීවිතයක් තුල අපි ලබන වටිනා කියන ආශ්චර්යමත් කාරණයක් බවට පත් වෙනවා. දැන් අපි පුරුදු කරන්න වැඩිපුරම ජීවිතේ මේ කුසල චිත්තයද එහෙම නැත්නම් ගැටීම කියන චිත්තයද එහෙම නැත්නම් තරහව කියන චිත්තයද ආසාව කියන චිත්තයද භය කියන චිත්තයද කුතුහලය කියන චිත්තයද අපි වැඩියෙන් ප්‍රගුණ කරන්නේ? එහෙම නැත්නම් කුසල චිත්තයේද? ඇත්ත වශයෙන්ම පේන දෙයක් තමයි මිනිස්සු වැඩියෙන් භාවිතා කරන්නේ බහුලව වඩන්නේ කුසල චිත්තේද? නෑ නේද? වැඩිපුරම වඩන්නේ ගැටීම. ඒකට මොකද කියලා හැවුවොත් සමාජයේ යම් කිසි යක්කු අතර ඉතින් යක්කු මෙන්න ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. යක්කු වගේ ඉන්න සමාජයක ඊට වඩා ලොකු යකෙක් වෙලා තමයි එතනින් ගැලවිලා බේරිලා ඉන්නේ. සත්තු අතර වුණත් එහෙමයි. සමහරලාට අහිංසක සතාව, දුබල සතාව මොකද කරන්නේ? හරි ශක්තිමත් සත්තු ටික එකතු වෙලා හිරිහැරයට ලක් කරනවා. පීඩාවට ලක් කරනවා. ඔක සිංහය අතරක් තියෙනවා, කුටි අතරක් තියෙනවා, මේ බල්ලෝ බලල්ලෝ අතරක් මම දැකලා තියෙනවා. අර දුර්වල සතාව හපනවා ටේ එකතු වෙනවා. ඊට පස්සේ ඔය தත්ත්වයේ තියෙන නිසා, ඔය තිරිසන් ගතිය සමාජය තුළ තියෙන නිසා මොකද වෙන්නේ? සමාජයේ හැමතිස්සෙම අර කුසල චිත්තය වඩ아가න ඉන්න හම්බ වෙන්නේ, ඉන්න හම්බ වෙන්නේම අර ද්වේෂයෙන් කියන චිත්තය, ක්‍රෝධය කියන චිත්තය වඩ아가න ඒ චිත්තෙත් එක්ක තමයි සටන් කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පතිරූප දේශ වාසෝච්ච කුබ්බේත කත කුඤ්ඤතා. තමන්ට ජීවත් වෙන්න, තමන්ට පවතින හොඳ පරිසරයකුත් ලැබෙනවා නම් ඒකත් පෙර කළ පිනක් කියලා කියන්නේ ඒකයි. ඉතින් අපිට කවදා අපේ සමාජය තුළ මේ කුසල චිත්තයේ අගයන, කුසල චිත්තයට මුල් තැන දෙන මිනිසුන් බිහි වේද? මිනිස්සු බිහි වේද? ඒ කුසල චිත්තයෙන් ඉන්නකොට ඒ කෙනාව අගයන, ඒ කුසල චිත්තයේහි ගුණය දකින, ධර්මයේ නියැලෙන කෙනාගේ අගය දකින, ධර්මානුකූල කෙනාගේ අගය දකින, ඒ ධර්මානුකූල කෙනා ළඟ තියෙන පෝසත්කම නකින සමාජය කවද බිහි වේද කියන එක පිළිබඳව තියෙන ප්‍රශ්නාර්ථයක්. නමුත් යම්තාක් දුරකට මේ ධර්ම මාර්ගයේ යෙදෙන අපි අපිටවත් අඩුම තරමේ පුළුවන්කම තියෙනවා කුසල චිත්තය තුල වාසය කරන කෙනා අපි යන්න, කුසල චිත්තය තුල වාසය කරන්න, කුසල චිත්තය අගේ යන කෙනෙක් බවට පත් වෙනවා. තමන් භාවිතා බහුලීකතා බවට පරිවර්තනය වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ මෛත්‍රී සහගත සිත තමයි බුදුහාමුදුරු වඩන්න කියන්නේ. නමුත් ලංකාවේ තියෙන අර ප්‍රශ්නේ තමයි මේ ලංකාවේ බහුතරය එහෙම මේ කුසල චිත්තයක් අගයන හෝ කුසල චිත්තයකට ගරු කරන හෝ එහෙම පිරිසක් නෙමෙයි ඉන්නේ. අර සතන්කාමීත්වය සහ ශක්තිමත් පුජ්‍යලයා දිනනවායි කියන තැන තමයි ඉන්නේ. ඒ නිසා ධර්මය වනගත වෙනවා, අධර්මය රජ වෙනවා. නිසා ගුණගරුක භාවයන්, ගුණධර්ම අගයන සමාජයක්, ලෝකයක් නිර්මාණය වෙන්න ඕන. ඒකට බුද්ධිමත් මිනිස්සු, ආත්ම සංවේදී මිනිස්සු, ආත්ම දමනයක් ඇති, දර්ශනයක් ඇති මිනිස්සු බිහි වෙන්න ඕන. දැන් බලන්න තමන් මේ මොහොතේ අතට අරගෙන තියෙන මොන චිත්තේද? එහෙම නැත්නම් කුසල චිත්තයක්ද අකුසල චිත්තයක්ද අරගෙන තියෙන මේ මොහොතේ අතට? දැන් ප්‍රතික්ෂේපිත ස්වභාවයෙන්ම ගැටුණු මනසම අරගෙන ඉවර වෙලා දේශනයක් අහනවා කෙනෙක්. එතකොට එයාට අහුවෙන්නේ මොකන්ද දේශනේ? දේශනේ හරපද්ධතිය, ಗುಣපද්ධතිය වැදගත් කොටස නෙමෙයි එයාට අහුවෙන්නේ කොයිම හරි තැනකින්. මොකද්ද අහුවෙන්නේ? එයා හදලා හරි කොහොම හරි දකින්න උත්සාහ කරන්නේ අර ගැටෙන්න තැන. යම් කිසි කෙනෙක් කුසල චිත්තයකින් ධර්මය ශ්‍රවණය කරනවා. එයාට අඩුපාඩුවක් සහිත වචනයක් එක තිබුණොත් ඒක තව පොඩ්ඩක් සංස්කරණය කරලා ඒක හරියට හදාගන්න. මේ ලෝකේ මිනිස් වර්ග දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පුටුවක් දුන්නාම ඒක කඩලා බිඳලා දාන පිරිස. තව පිරිසක් ඉන්නවා ලීයක් දුන්නාම පුටුවක් හදලා ගන්න පිරිස. කොනස් දෙකයිනේ. කෙනෙකුට පුටුවක් දුන්නාම ඒක කඩලා බිඳලා ඒකේ නිස්සාරයි කියලා කියනවා. නිස්සාරවත් නිකම්ම ලීයක් දුන්නාම කොටයක් දුන්නාම ඒක ඉරලා මැනලා හදලා පුටුවක් හදා ගන්නවා. ඉතින් මිනිස් වර්ග දෙකයි. එක්කෙනෙක් පුටුවක් දුන්නත් කඩලා බලනවා, තව එක්කෙනෙක් ලීයක් දුන්නත් පුටුවක් හදලා ගන්නවා. අන කුසල සිත්තේ සහ අකුසල සිත්තේ මිනිස් වර්ගය දෙකලගේ ස්වභාවය. ඔබ වෙන්න ඕන අර ලීයක් දුන්නත් ඉරලා මැනලා හදන පුටුවක් හදලා ගන්න මනුෂ්‍යයා බවට පත් වෙන්න ඕනේ. එයා තමයි කුසල චිත්තේ සිටින මනුෂ්‍යයා. තමන්ගේ සංසාරේ බවට පත් වෙන්නේ තමන් බහුලව වඩන සිත. ඒකට කියනවා ගරුක චිත්තය, ගරුක කර්මය. ඒක තමයි සංසාරේ. මේ මොහොතේ සංසාරේ, ඊළඟ මොහොතත් සංසාරේ, මතු භවයක් තියෙනවා නම් ඒකත් සංසාරේ. ඒ සංසාර විමුක්තිය උදා කරගත්ත කෙනෙක් එයා සංසාරේ මේ ළඟට සැරසරන්නේ සංසාර විමුක්ති සිතෙහි. සංසාර විමුක්ති සිතෙහි වාසය කරන්නේ. මනුෂ්‍යයෙක්ගේ අපිට අවශ්‍ය කරන්නේ මේ ආධ්‍යාත්මික දර්ශනය සහ ආධ්‍යාත්මික සිල්වත් බව. ලංකාවේ මම දැකලා තියෙන්නේ මිනිස්සු සිල්වත්කම මනින්නේ කාය ඉරියව් හරහා. කතා කරනවා නිකම් වචන හරහා තමයි සුභ අසුභ මැනගන්නේ. අඳින ඇඳුවෙන් තමයි සිල්වත්කම මනින්නේ. යන එන විදියෙන් තමයි සිල්වත්කම මනින්නේ. ඈ ඒක හරි පුදුම දෙයක්. එතකොට ඒ බලන්නේ කයේ හැසේ. එහෙනම් අපේ මිනිසුන්ට තාම හිත දකින්න බෑ. තාම දකින්නේ කය. කයෙන් තමයි. දැන් මේ රටේ හාමුදුරු මොටෝ සයිකලයක් පැදගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? හාමුදුරු කෙනෙක්. එයා අනිවාර්යයෙන්ම දාන්නේ දුස්සීල ගණයටද සිල්වත් ගණයටද? එයා දාන්නේ දුස්සීල ගණයට දාන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට තාම හිත බලන්න බැරි, කය විතරක් පේන අඥාන සමාජයක් තමයි තාම ඉන්නේ. නමුත් ඒ රටේ හාමුදුරුවෝ ඒ මියන්මාර් වගේ රටවල්වල ස්වාමීන් වහන්සේ මොටෝ සයිකලේ පැදගෙන වඩිනවා. ගරුත්වය අඩුවක්වත්, මැනවැදීමක්වත්, දුස්කීමක්වත් මොකවත් නැහැ. පිණ්ඩපාතෙත් වඩිනවා, මොටෝ සයිකලෙත් වඩිනවා. හිම වැඩම කළයි කියලා ඒක දුස්සීල බවක් දකින්නේ නැහැ. මොකද හේතුව? ඒ රටේ මිනිස්සු කය දිහා බලනවට වැඩිය ගැඹුරින් හිත දිහා බැලීමේ කුසලතාවය මිනිසුන්ට තියෙනවා. ඇත්ත දිහා බැලීමේ කුසලතාවය මිනිසුන්ට තියෙනවා. ඉතින් අපේ මේ සමාජයත් අර කාය දණ්ඩේන් කාය දඬුවම කායික සංවරය කියලා එකක් වෙ හදාගෙන තියෙන්නේ. කාය දණ්ඩේන් දෙයක් දිහා බලන්නට පුරුදු වීම හරි දුර්වලකම. ඒ ගුණ යහපත් කමේ අඩුවක් දකින්නේ. ඉතින් ට්‍රක් රථේ උඩ නැගලා යනවා, එල්ලිලා යනවා, බිම වාඩි වෙලා යනවා. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දර්ශන සම්පත්තියත් එක්ක බැලුවාම ඒගොල්ලන්ට හොඳ උතුම් දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයත් එක්ක මේ මිනිස්සු අවැඩක් නොකරන, යහපතක්ම කරන, බොරුවක් නොකරන, සොරකම් නොකරන, අවිද්‍යාත්මකව නැති දෘෂ්ටි ධාරින් බවට පත් නොවන දර්ශන වේදයක් තුළ ජීවිතයක් ආරම්භ කරනවා. එන අපේ මනුෂ්‍යයාගේ සිත දැන් කය විනිවිද ගිහිල්ලා සිත ස්පර්ශ කරන නුවණක් තියෙන්න ඕන. කෙනෙක්ගේ සිත දිහා බලලා ඒ සිත තුළ තියෙන ඥානය තුළ තියෙන දර්ශනයත් එක්ක පවතින මිනිස්සු අඳුන ගන්න අපිට හැකියාව තියෙන්න ඕන. අර බුදුරජාණන් වහන්සේ දේශනයක් කරනවනේ නේද? මස්සාන තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස නොවඩ්ඩති කියලා. මිනිස්සුගේ ගොඩාක් ඔය මස් වැඩෙන අය, කය හැදෙන අය, කයේ ස්වરૂපය එහෙම බලන අය හිත බලන්නේ නැති කියලා. ඉතින් අපේ රටේ හිත නොබලන ස්වභාවය නිසා වෙන්නේ ඒ ඔය කය සරසන දේවල් වලට සෑහෙන්න මේ මිලාදික හඳුන් පැලඳුම්, මිලාදික රූපලාවන්‍ය දේවල්, මිලාදික ආභරණ එහෙම ඔක්කොම තියෙන්නේ ඒක දිහා වෙන්නේ නැති. මොකද මිනිස්සුන් හිතන්නේ, කාන්තාව හිතන්නේ, ඔක්කොම හිතන්නේ මේ කයෙන් තමයි. මහත්ය වෙන්නේ ටයිකෝඩ් දැම්මහම. දිනු කාන්තාවක් වෙන්නේ රූපය හදාගත්තාම, ඇඳුම හදාගත්තාම කියලා ඒ සමාජගත වෙච්ච ක්‍රමේ නිසා තමයි මිනිස්සු දැඩි ආසත්ත භාවයකින් ওই කය සරසන වැඩපිළිවෙල වලන ඉන්නේ. නමුත් අර හිත දකින සමාජයේට ඒව එච්චරම වුමනා කරන්නේ නැහැ. හිත දකින සමාජයේට ඒව මුකුත් වුමනා කරන්නේ නැහැ එච්චර. මොකද ඔවුන් සිත දැකගෙන ජීවත් වෙන සමාජයක් වෙන නිසා. ඒ නිසා අපේ මේ භාවනා වැඩසටහන් වලට එන සියලු දෙනාම පුරුදු වෙන්න හිත දැකගෙන ජීවත් වෙන පිරිසක් බවට පත් වෙන, හිතට කතා කරන පිරිසක් බවට පත් වෙන, තමන්ගේ හිත තමන් දකින්න කෙනෙක් බවට පත් වෙන, අනුන්ටත් තමන්ගේ හිත දකින්න පුළුවන් කියලා කල්පනා කරන්න. අන්න එතකොට අපි මම හිතන්නේ උසස් පියවරකින් වාසය කරනවා. සිතට මුල් තැන දීලා සිත පිරිසිදු කරගෙන ජීවත් වෙන හැකියාව ලැබෙන නිසා. ඉතින් විශේෂයෙන්ම ඒ කරුණ උපයෝගී කරගෙන අපි ධර්මය දැකීම සඳහා මහන්සි වෙන පිරිස, ධර්මය දැකපු අය ධර්මය ප්‍රගුණ කර ගැනීම සඳහා මහන්සි වෙන පිරිස, අපි මහන්සි වෙන්න ඕන අපේ මමත්වය, අපේ නීවරණ ධර්ම, අපිට තියෙන සංයෝජන මිල දමන්න ඉවත් කරන්න. සංඥාව උබේ ඔබ යම් ආකාරයකටද දෘෂ්ටිගත වෙන්නේ, ඒ දෘෂ්ටිගත වෙන ස්වરૂපයෙන් ඔබ සංඥා උපාදානය සිද්ධ කරනවා. මේ ලෝකේ ආගමෙන් ආගමට සංඥාව වෙනස් ඒකයි. ජාතියෙන් ජාතියට සංඥාව වෙනස් ඒකයි. ඔවුන් ගන්න ස්වરૂපය තමයි ඔවුන්ගේ නিত্য භාවය සංකේතවත් කරගන්නේ. ගත්තොත් ඒක තමයි හරි. තමන් යමක් සංඥාවක් ගත්තොත් ඒක තමයි හරි. තමන් ගත්ත සංඥාව තමයි හරි. ඒ නිසා මේ මිනිස්සු ළඟ නැති වෙලා යනවා මොකද්ද? සතාගත తত্ত্বය, ස්වභාවිකත්වය කියන එක නැති වෙලා ගිහිල්ලා දෘෂ්ටි ධාරීන් බවට පත් වෙනවා. සමහර අය කරුණාව මෛත්‍රිය මුල් කරගත්ත දෘෂ්ටි ධාරීන් වෙනවා. සමහර අය වෛරය ක්‍රෝධේ ඊර්ෂ්‍යාව මුල් කරගත්ත දෘෂ්ටි ධාරීන් වෙනවා. සමහර බෞද්ධ ධර්ම තුලින් දෘෂ්ටි ධාරීත්වයෙන් නිදහස් වෙනවා. සමහර අය දන්නේම නැතුව බෞද්ධ දෘෂ්ටියක් හදා ගන්නවා. සමබර හිත, සෞම්‍ය හිත, සංසුන් හිත ගොඩනගා ගන්නට නම් අපි හරියටම සම්මාදිට්ඨික ගුණය අපේ මනස තුල ජනිත කරන්නට, ගොඩනගන්නට දක්ෂ වෙන්න ඕනේ. ඒ මනස, ඒ මෛත්‍රී චිත්තය පුදුමාකාර සතුටක්, සැනසෙල්ලක් තමන්ගේ මනසට හිනල්ලා දෙන්නේ. මෛත්‍රී චිත්තය පවන් සලනවා වගේ හිතට නිවීමක් ගෙනල්ලා දෙන චිත්තයක්. එවැනි චිත්තයක් ඔබට ලැබිලා තියෙනවද? ඔබට හමු වෙලා තියෙනවද? ඒක දවන සිතක් නෙමෙයි. දැන් වේදනාව කියලා කියන්නේ දුක. වේදනාවම දුක. වේදනාවම දුක. දැවීමනේ වේදනාව කියන්නේ දැවීම. මේ දැවීම් වලින් නිදහස් වුණු සිත මෛත්‍රී සිත. ඒතර වේදනාවක් පහළවන්නේ චේතනාවක් පදනම් වෙලා. වේදනාව පහළ වෙන්නේ චේතනා පදනම් වෙලා. චේතනා ස්වභාවයක් තියෙනවා. චේතනා තියෙන්නේ ලෝභ ద్వේෂ මෝහ පදනම් වෙලා. ලෝභ ద్వේෂ මෝහ පවතින්නේ පංච උපාදානස්කන්ධේ පදනම් වෙලා. පංච උපාදානස්කන්ධේ පවතින්නේ දස සංයෝජන ධර්ම පදනම් වෙලා. දස සංයෝජන ධර්ම පවතින්නේ නিত্য සුඛ ආත්ම පදනම් වෙලා. නিত্য සුඛ ආත්ම කියන එකෙන් නෙමෙයි දැන් අපිට බෞද්ධයෝ ගලවන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලාගත්ත ස්වභාවය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලාගත්ත ස්වභාවයෙන් තමයි ගලවන්න වෙලා තියෙන්නේ. නැතු වෙන කමකට නෙමෙයි. නිසා තමන් හිර වෙන්නේ තමන් හොඳ හෝ නරක වශයෙන් ගත්ත දෘෂ්ටිය පදනම් වල. බුද්ධ ආගම කියන එක දෘෂ්ටියක් කරගත්තොත් ඒක ඉතින් ඉවරයි. ආනන්දහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ කියන එක හරි දෘෂ්ටියක් කරගත්තොත් එතනින් ඉවරයි. තමන්ගේ මතේ කියන එක දෘෂ්ටියක් කරගත්තොත් එතනින් ඉවරයි. ඊට පස්සේ සනසිල්ල නෙමෙයි, දෘෂ්ටිගත වුණු හැම මොහොතකම සනසිල්ල නෙමෙයි තියෙන දෙවිල්ල. ස්වභාවයෙන් කිසි විටක දෙවිල්ලක් නැත. සෑම විටම දෙවිල්ල පිච්චිල්ල ස්වභාවිකත්වයෙන් බැහැරවීම. එතකොට වේදනාවට කැමති මිනිස්සු හිටියොත් මොකද වෙන්නේ? වේදනාවට කැමති කෙනෙකුට කවදාවත් මේ අවීදීත ධර්මයේ හොයාගන්න බෑ. එයා සදාකාලිකවම වේදනාව තුළම කිමිදලා ඒ වේදනාව තුළින්ම එයාගේ ජීවිතේ ඵල ගැටි කුසී හානියටපත් වෙනවා. වේදනාව දුකයි, වේදනාවෙන් තොරවීම සැනසීමයි කියලා කල්පනා කරන කෙනෙක් තමයි මේ අවේදීත සැපය කියන එක ලබන්නේ. අවේදීත සැපය ලබන්නේ කවුද? අවේදීත සැපේ ඇත්තේ කොහිද? අවේදීත භව සැපයක් බවට පත්වන්නේ කෙසේද? මෙන්න මේවට තමන් හොඳට උත්තර සපය ගන්න ඕන තමා තුළින්ම. යමෙක් දැකීම අවසන් කළාද නිවන එතන. ඇසීම අවසන් කළාද නිවන එතන. ආග්‍රහණය අවසන් කළාද එතන නිවන. රසය අවසන් කළාද එතන නිවන. ස්පර්ශය අවසන් කළාද එතන නිවන. යමෙක් කාම වස්තු ධර්මයන් සියල්ල අත්හැරියද නිවන එතන. යමෙක් අතීතය අත්හැරියද එතන නිවන එතන. යමෙක් අනාගතය අත්හැරියද නිවන එතන. යමෙක් වර්තමානය අත්හැරියද නිවන එතන. යමෙක් අතහැරීම අත්හරිනවද එයාගේ නිවන එතන. නිවන එතන. මේ කර්මකාරක මනස දුකයි කියලා යථාබෝධී වෙන්න ඕන. කර්ම කරන මනස කර්මයට බැස ගැනීම දුකයි කියලා අවබෝධ වෙන්න ඕන. රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් පුජ්‍යලත්වය නිර්මාණය කර ගැනීමෙන් වලකින්ට ඕන. කෙනෙකු විදියට හැසිරීමෙන් තොර වෙන්න ඕන. කෙනෙකු විදියට හැසිරීමෙන් තොර වෙන්න ඕන. තවත් මොනම හෝ ආකාරයකින් කෙනෙකු බවට පරිවර්තනය නොවන්ට ඕන. සැබවින්ම ස්වභාවය තුළ උපදින නිරෝධය අත්දකින්න ඕන. සැබවින්ම ස්වභාවය තුළ තිබෙන නිරෝධය අත්දකින්න ඕන. පුජ්ජලමානයන් අවසන් කරලා ස්වභාව ධර්මයේ සමග එක්වීම, ස්වභාව ධර්මයෙන් වෙන්ව පුජ්ජලේකු නිර්මාණය කිරීමේ අවැඩ භව, අනර්ථකාමී භව දැකලා නැවත ස්වභාව ධර්මයේ සමග එක්වීම. එතරද සිදුවන්නේ මනුෂ්‍යයා විවෘත, නිදහස්, සාමකාමී, සංසුන්, සත්‍යවාදී, පූර්ණත්වයට පත් වූ මනසකින් අවදිවීම. පුජ්‍යලත්වේ මොනතරම් දැඩිව ගත්තාද කියනවනම් මේ පුතර්ජන සත්වයා මේ පුජ්‍යලත්වේ තුලින් හිතන්නේ මේ පුජ්‍යලයාට සියල්ල කළ හැකි කියන මතය තමයි තියෙන්නේ. පුජ්‍යලයාට කිසිත්ම කරගන්න බෑ. පුජ්‍යලත්වය කියන්නේ මහා ලොකු මායාවක්, අවිද්‍යාවක් කියන එක තේරිලා මේ පුජ්‍යලත්වය කියන එක දිය වී යන දවසට තමයි ඔබේ සැනසීම ඔබ තුළ උපදින්නේ. ස්වභාවයට ඉඳ දෙන්න, අපි තුලින් ගැලවී යන්න, නිදහස් වෙන්නට, අහිමි වෙන්නට දෙයක් තියෙනවා නම් ඒක අපි ස්වභාවය තුළ අපි ඒක සොරකම් කරගත යුතු නැහැ. ස්වභාවයට අයිති දේ ස්වභාවයටම එකතු වේවා. පෙර ක්‍රියාව අත්හරින්න, අලුතින් ක්‍රියාවකට බැස නොගන්න. පෙර ක්‍රියාව අත්හරින්න, අලුතින් ක්‍රියාවකට බැස නොගන්න. දහම මේ මොහොතට පමණක් නොවේ, අපි සතර ඉරියව්ව සඳහාම භාවිතයේ ඊළඟට පුරුදු වෙන්න ඕන. මුලින්ම අපි වාඩි වෙලා ඉරියව්වක ධර්මයේ පුරුදු කළාට ධර්මයේ කෙනෙක් පුරුදු කරගන්නවා සතර ඉරියව්ව තුළම දහම පුරුදු කරන්න. ඇවිදින්නෙත්, නතර වෙලා සිටිද්දෙත්, සැතපෙද්දෙත්, පාඩි වෙලා සිටිද්දෙත් යාතුල ඒ දර්ශනය, ගුණය පිහිටවා ගත්තාම සතර ඉරියව්වෙම ධර්මයේ පවතිනවා. පුජ්‍යලේඛ කරන දෙයක්වත් පුජ්‍යලේඛ හැසිරීමක්වත් නොවේ. මේ ලෝකේ පුජ්‍යලයා හදන එක තමයි ලෝකෙ කෙරෙන්නේ. හැමෝම කරන්නේ පුජ්‍යලයා හදන්න උත්සාහ කරන්නේ. දැන් අපි උත්සාහ කරන්නේ පුජ්‍යලයා හදන්න නෙමෙයි. පුජ්‍යලයා හදලා හදන්න බෑ. පුජ්‍යලත්වය කියන්නේ මුලාවක්. පුජ්‍යලත්වය නැති කිරීමෙන් මිනිසා හැදීමයි කරන්නේ. පුජ්‍යලත්වය නැති කිරීමෙන් මිනිසා හැදීමේ ක්‍රමවේදය. මිනිසා විශේෂයෙන්ම මේක පටිසෝතගාමි ප්‍රතිපදාවක් කියලා කියන්නේ මුළු මහත් ලෝකෙම මේ පුජ්‍යලයා හදන්න බලද්දී අපි පුජ්‍යලයා දුරු කිරීමෙන් පුජ්‍යලත්වය බැහැර කිරීමෙන් ඇති කරගන්න සමාධියක් සීලයක් ඥානයක් නිරෝධයක් ජීවිතයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පුජ්‍යලත්වය කියන එක හැදෙන්නේ ඔබේ සංඥාව තුළ. පුජ්‍යලත්වය කියන එක දුරු වෙන්නේ වෙනසෙන්නේ ඔබේම තියෙන සුවිශේෂී ප්‍රඥා මහිමය නිසාමයි. දෙයක් දිහා බලන්න කෙනෙක් දෘෂ්ටිය සාදාගන්නේ කෙනාම තමයි. වෙන කෙනෙක් නෙමෙයි. දෘෂ්ටිය සාදාගත්තාට පසුව ඒ ආකාරයෙන් ඊට අනුරූපීව තමන්ද සිතුවිලි පහළ වෙන්නේ. යමෙක් මේ දෘෂ්ටිය පාදක කරගන්නේ නැත්නම් කිසිම චේතනා ධර්මයක් අල්ලන්නේ නැත්නම් අනුසේ වශයෙන්වත් අල්ලන්නේ නැත්නම් ඕනම දෙයක මූල සාධකයේ තියෙන සාධකයේ තුල පසුබිම තියෙනවා. ඒ පසුබිම් වල බලද්දී ඔන්න දුස්සිකත වුණාම ඔන්න හම්බ වෙනවා ලෝභ දේශ මොහ වල ඔන්න ඇලිලා ඉන්නේ කියලා. අනුශේ ධර්මයන් වල පේන පටන් ගන්නවා. සුඛ වේදනා වේලම ගත්තහම ඒක පසුබිමේ තියෙන ඇලිම කියන එක පටන් ගන්නවා. දුක් වේදනාව තුල එළම ගත්තහම ඒක පසුබිම තුල තියෙන ගැටීම කියන එක පසුබිම. එහෙමනම් මේ ලෝකේ මේ වේදනාත්‍රය තුල සැරිසරීමෙන් නිවන දකින්න බෑ. වේදනාත්‍රය තුල සැරිසරීමේ නිවනක් දකින්න බෑ. දැන් තමන් මතු කරගන්නවා තමන්ගේ සිතෙහි මේ අධර්මයෙන් තොර වුණු ධර්මය. අධර්මය කියන්නේ කොහොමද? මනස කියන්නේ අධර්මය. මමත්වය කියන්නේ අධර්මය. සිත කියන්නේ අධර්මය, මාරය. එතකොට බුදුරජාණන් වහන්සේ චිත්තයක් කොයි වෙලාවකවත් අගය කරන්නේ නැහැ. මම මෙන්න මේ චිත්තෙන් ඉන්නවයි කියලා කිව්වට ඒ කිසිදු චිත්තයක් අගය කරන්නේ නැහැ. ලෝතර බුදු කෙනෙක්ගේ අගය වීම තියෙන්නෙම චේතෝ විමුක්ති. නැහ සිතක් අගය කළපු කෙනෙක් නෙමෙයි. සිතෙන් නිදහස් වීම අගය කළ කෙනෙක්. බත් එසේ වී ඔබ මේ බණ අහලා සිතක් හදාගන්න නෙමෙයි උත්සාහ කරන්නේ සිතෙන් නිදහස් වෙන්න. දෘෂ්ටියක් හදන්න නෙමෙයි ඒ දෘෂ්ටිය නිදහස් වෙන්න. සංකල්ප හදන්න නෙමෙයි සංකල්ප නිදහස් වෙන්න. තව සංකල්පයක් ඇති කරගන්නත් නෙමෙයි. ස්වභාවය තුලට ඉඩ දුන්නොත් ඔබට හිතෙන්න පුළුවන් ඔබව වෙනසේ කියලා. ඒ නිසා ඔබට මෙන්න මෙවැනි පෞරුෂයක් තියෙන්න ඕන. මට හිමි දේ පමණක් ඉතුරුව තිබියදී මට අහිමි දේ හැම දෙයක්ම අහිමි වේවා කියලා හිතන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. නැත්තම් බය වෙනවා. නැත්තම් හදවත ලොකු ගැසීමකට කම්පණයකට චංචල වීමකට පත් වෙන්න පටන් ගන්නවා. මම වෙනසින් යන්නේ. ඔබට සාධාරණ සිතක් තියෙන්න ඕන. මගේ ආධ්‍යාත්මය තුළ මට අයිති දේ පමණක් ඉතුරු වෙලා මට අයිති නැති හැම දෙයක්ම දුරු වේවා කියලා. ඔබට අයිති නිවීම පමණයි. ඔබට අයිති නිවීම පමණයි. අර දැවෙන හැම දෙයක්ම බාහිර සංස්කාර ලෝකයෙන් සම්බන්ධ කරගත්ත දේවල්. එවන ඔබට අයිති දේ ඔබ අහිමි කරගෙන ඔබට අයිති නැති දේවල් ඔබ ගොඩ ගහගෙන දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දුක් විඳින සමාජය තුළ හැමෝම කරන්නේ අයිති නැති දේවල් ගොඩ ගහන එක. ගොඩ ගසා ගැනීම. දැන් බලන්න මුළු ලෝකේම මේ උතුම් ධර්මයේ අගයන මිනිසුන් කොච්චර දුර්ලභයිද? මේ සම්ධම්ම සවනං අති දුර්ලභං. අති දුර්ලභ වූ පිරිසක්. අනිත් ඔක්කොම මේ දහම නෙමේ අගය කරගෙන තියෙන පුජ්‍යලයා විසින්, රටවල් විසින් සමහර මොනවද ලොක් කරගෙන තියෙන පුජ්‍යලත්වය, මමත්වය, මිල මුදල්, ධනය. ඇත්තෙන්ම අපි තාම පුජ්‍යලයක් හැටියටත් රටවල් හැටියටත් මේ විශිෂ්ට මිනිස්සු, පෝසත් මිනිස්සු, මේ සල්ලි මතින්, මුදල් මතින්, මිල මුදල් මතින් මනින එක දුර්වල මිනිස්සුන්ගේ කාර්යයක්. පෝසත්කම කියන එක තියෙන මිනිස්සෙගේ ආධ්‍යාත්මික දර්ශනයත් එක්ක. රොබෝ යන්ත්‍රයක් පෝසත් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ප්‍රබෝ යන්ත්‍රයක් පෝසත් වුණාට වැඩක් නැහැ. ගුණ ධර්ම මතින් ගොඩ නැගුණු පෝසත්කම, දියුණුකම තමයි වටින්නේ. මේ ලෝකේ හැම මිනිස්සෙක්ම තමන්ට වාසය කරන්න කූඩුවක් හදාගන්නවා. ගෙයක් හදාගන්නවා වගේ. ගේ තමන්ට කැමති විදියට හැඩයට හදා ගන්නවානේ. කැමති වර්ණේ පාට කර ගන්නවානේ. ආන් ඒ වගේ මානසික වශයෙන් උත් හිර වෙන්න මිනිස්සු කූඩුවක් හදා ගන්නවා. මානසික වශයෙන් හිර වෙන්නේ තරගයේ කැමති විදියට, කැමති පාට ගාලා කැමති විදියට හදාගෙන වගේම මානසික වශයෙන් හිර වෙන්න මොනවා හරි කැමති විදියේ සංකල්ප වලින්, කැමති විදියේ දෘෂ්ටි වලින්, කැමති විදියේ ආකාරයන් වලින් මෙන්න තමන්ගේ කූඩුවක් හදාගෙන තමන් හිර වෙනවා. ඒක හිර වෙලා ආය හිතනවා මේ තමයි මං කැමති විදිය. මේහෙම තමයි මට හොඳ. මේ තමන් හදාගත්ත කූඩුව තුල තමන් ඉන්නවා. ඒ කූඩුව සිදෙන බව, ඒ කූඩුව බිඳෙන බව, ඒ කූඩුව වෙනසී යන බව දකින්නේ නැති තාක් කල් ඉතින් සපයි. ඒ නිසා අපිට දිගු ඥානයක් තියෙන්න ඕන. මේ අපි හදාගන්න හැම කූඩුවක්ම කැඩෙන අය, බිඳෙන අය, විනාශ ස්වභාවයට පත් වෙන අය, මේ තියෙන්නේ මායාවක් කිය. ඒ මායාව තුළ යථාර්ථයක් නැත. මේ තියෙන්නේ සිතුවමක් මාය. සිතුවමක්. මේ තියෙන්නේ මිරිඟුවක්. පේනව නැහැ. පේන දෙයක් නැහැ. ඒකයි මිරිඟුව කියන්නේ. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? පේන දේ දැනෙන දේ ඒ තුල නැති නිසා තමයි මිරිඟුව කියලා කියන්නේ. මායාව කියන්නේත් ඒක. පේන දේ දකින්න දේ ඒ තුල නැහැ. ඒකයි මායාව කියන්නේ. සැබෑලතම ධර්මයටපත් වුණාම ආන්නේ ධර්මයෙන් ලැබෙන ධර්ම ප්‍රීතිය ඔබේ භුක්තිය කරගන්න. ධර්ම ප්‍රීතිය විඳින්න පුළුවන් ඔබට. ඒකත් අයින් කරන්න ඕනේ. ධර්ම ප්‍රීතිය ඔබට ආයිතිය ඔබේ භුක්තිය. ඒක වේදනාවක් ඔස්සේ ගලාගෙන යන දෙයක් නෙමෙයි, කුජලත්වයක් ඔස්සේ ගලාගෙන යන දෙයක් නෙමෙයි, මමංකාරයේ පදරම් කරගත්ත දෙයක් නෙමෙයි. අන්න ඒ ධම්ම රතියේ ඉන්න ධර්මයට ඇලිලා වාසය කරන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න එපා. ධර්මයට ඇලිලා වාසය කරන්න. ධම්ම පීති සුඛංසේති. ධර්මයේ සෝය වෙනින්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. එහෙම නොත ඔබට කොයිබකවත් තරක් නැති වෙනවනේ. ධර්ම ප්‍රීතිය ඔබට අයිති දෙයක්. චේතනා කර්මයන්ගෙන් තොර වූ ධම්ම පීතිය ඒ ඔබේ භුක්තිය, ඒ ඔබේ භාග්‍ය, ඒ ඔබේ ධනය. ආර්ය ධනය. ආර්ය ධනයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ධනයෙන් ඔබ පෝසත් කෙනෙක් නම්, ආර්ය ධනයෙන් ආඩ්‍ය වූ කෙනෙක් නම් ඔබ දුප්පතෙක් නොවේ. ඔබ පෝසත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධනයෙන්ද, එහෙම නැත්තම් ලෝක සම්මත ධනයෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධනයෙන් පෝසත් වෙන කෙනාමයි පරම ධනය එකතු කරන කෙනා කියලා කියන්න පුළුවන්. නොනැසෙන ධර්මය, නොනැසෙන ධනය එකතු කරන කෙනා. ඔබ සතුව නොනැසෙන ධනය වඩන්න, තියුණු කරන්න, එකතු කරන්න. ඇස නිත්‍ය කොට ගන්න එපා, කන නිත්‍ය කොට ගන්න එපා. නිත්‍ය කොට කියන්නේ ඒක තමන්ගේ නියමයට ගන්නවා. ඒකෙන් අල්ලන්න හැමදේම. ඒකයි නිත්‍ය කොට ගන්නවා කියලා කියන්නේ. මේ දේ මට හිත පිණිස පවතී කියලා ගන්නවා. ඒක තමයි නිත්‍ය. නිරෝධය මුණ ගැසෙන්නේ නිරෝධ සිතට. නිරෝධය මුණ ගැසෙන්නේ නිරෝධ සංඥාවට. විමුක්තිය මුණ ගැසෙන්නේ විමුක්ති ප්‍රඥාවට, විමුක්ති ඥානයට. සම්මා දිට්ඨිය මුණ ගැහෙන්නේ සම්මා දිට්ඨියටමයි. ඒක දෙදෙනෙක්නේ නේද? අපි සාමාන්‍යයෙන් රතු පාට දකින්න අපේ ඇහි රතු පාට තියෙන්න ඕන වගේ. ආලෝකය දකින්න අපේ ඇසේ ආලෝකය තිබෙන්න ඕන වගේ. යම් පුජ්‍යලයක් දකින්න ඒ පුජ්‍යලය අපේ ඇස තුළ සිටිය යුතුයි වගේ. ඊට පස්සේ තමයි පුජ්‍යලයා සම්බන්ධ වෙන්නේ. ඒ වගේ අපිට නිරෝධය දකින්න අපේ ඇසේ නිරෝධය තියෙන්න ඕන. විමුක්තිය දකින්න අපේ ඇසේ විමුක්තිය තියෙන්න ඕන. සිතේ විමුක්තිය තියෙන්න ඕන. අපේ ඥානයේ විමුක්තිය තියෙන්න ඕන. අපේ සංඥාවේ විමුක්තිය තියෙන්න ඕන. ඒකෝට විමුක්ති සංඥාවේ විමුක්තිය ස්පර්ශ කිරීම. එහෙම නැතුව සංඥාවේ විමුක්තිය ගන්න බෑ. තණ්හාවෙන් නිවන හොයන්න බෑ. ලෝභයෙන් නිවන ලබන්න බෑ. හංගගෙන බොරුවක් කරලා මායාවක් කරලා කවදාව නිවන දකින්න බෑ. මේ ඔබ වැඩ කරන්නේ බොරු කරන්න බැරි ස්ථානයක් එක්ක. ඒ තමයි සිත. මේ ලෝකේ හැම දෙයක් තුළම බොරු කරන්න පුළුවන්. හිතත් එක්ක බොරු කරන්න බෑ. අතහරින දේ අතහැරීමම තියෙන්න ඕන. එහෙම නැතුව මේ අතහැරියා වාගේ කියලා ගන්න බෑ. අතහැරීම යනු අල්ලා නොගැනීමයි. එපමණකින්ම අතහැරීම සිදු වෙනවා. අතහැරීම කියලා අවික්‍රියාදාමයක් සිද්ධ විය යුතු නෑ. අල්ලා නොගැනීම පුරුදු කළොත් අතහැරීම එතන සිද්ධ වෙනවා. අතහරින්න යන්න අවශ්‍ය නැහැ. කිසි දෙයක් අතහරින්න අවශ්‍ය නැහැ. අල්ලා නොගෙන සිටිනවා නම් අතහැරීම එතන සිද්ධ වෙනවා. ධර්මයේ ස්වභාවය තුළින් වැඩෙන්නට ඉඩ හරින්න ඕන. මෙතෙක් කාලයක් ඔබ විසින් ගොඩනගන දේවල් මනස තුළ තිබුණා. ධර්මයේ වැඩෙන්නේ ස්වභාවය සමග. ස්වභාවයට ඉඩ දෙන තරමට. ස්වභාවය තුළින් ඔබ නිශ්චල කරන්න. මේ ලෝකේ පුජ්‍යලත්වයේ විසින් ගොඩාක් දෙනෙක් යම් යම් දේවල් අමතක කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මනස සංසුන් කරගන්න උත්සාහ කරනවා. සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන පුජ්‍යලයක් හැටියට ඒ කිසි කෙනෙකුට ඒ දේවල් කරගන්න බැරි වෙලා තියෙනවා. මානසික ආතති වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව වුන් ස්වභාවයට ඉඩදීම කියන එක පුරුදු කරලා නැහැ, දන්නේ නැහැ. යමෙක් තේරුම් ගන්නවා ස්වභාවයට ඉඩ දීම කියලා. ස්වභාවයට ඉඩ දෙන මනසට මහා පුදුම ආශ්චර්යයක්, මේක හරි මේක වැරදි කියලා උගන්වන්න ඕනේ. එතන ඉඳලා මුළු විශ්වයම දකිනවා, මුළු ත්‍රිපිටකයම දකිනවා, මුළු ආධ්‍යාත්මික විනයම දකිනවා. චේතනා පාරිශුද්ධත්වයෙන් ජීවත් වීමේ ගුණය සිල්වත්කම පිටනවා. බුදුදහම් තුළ දෘෂ්ටිගත සීලයක් නැහැ, දෘෂ්ටිගත සමාධියක් නැහැ, සංකල්පගත කිසි දෙයක් නැහැ. මොහොතින් මොහොත විචක්ෂණ සීලේව අවදි වෙන චේතනාවට අනුව ලෝකේ තෝරාගෙන බේරාගෙන ස්ථානෝචිතව අනුගත වෙන දර්ශන වේදයක් සිල්වත්කමක් තමයි තියෙන්නේ. දෘෂ්ටිධාරී සීලය තුළ තමයි මේ සියලුම ප්‍රශ්න තියෙන්නේ. දෘෂ්ටිධාරී සීලය වලට කියන්න තියෙන වෘත, ඒ වෘත ධාරීන් ඒ දෘෂ්ටි, ඒ දෘෂ්ටි පීඩාකාරී මිනිස්සුෙකුට. ඒ සමාජයකට රටකටත් ඒක පීඩාකාරී. සමාන පීඩාකාරී දෘෂ්ටි. ඔබ එක දෘෂ්ටියකින් නිදහස් වෙනකොට ඔබ තව දෘෂ්ටියකට වැටෙනවා නම් ඒ දෘෂ්ටියත් එතනම අත්හරින්න. ඒ දෘෂ්ටියෙන් නිදහස් වෙනකොට ඔබ තව දෘෂ්ටියකට වැටුණා නම් ඒ දෘෂ්ටියත් එතනම අත්හරින්න. එතන එතන අත්හරින්න. එතන එතන මේ මොහොතේ මොහොතේ අත්හරින්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ කොහොම හරි එක දෘෂ්ටියක් ගලපලා සාවින්හන්සේක තියෙන ආදීනවේ කියලා එතනින් ඉවත් කරනකොට, එතනින් නිදහස් වෙලා ආයි පොඩි කූඩුවක් හදාගෙන එතන ඉන්නවා. තමන් දකින්න ඕන දෘෂ්ටි සෑදීම මට අහිත පිණිස, අනර්ථය පිණිස පවතී. සංකල්ප හැදීම මට අහිත පිණිස, අනර්ථය පිණිස පවතී. පංච උපාදානස්කන්ධයට පිවිසීම මට අහිත පිණිස, අනර්ථය පිණිස පවතින. කාලය තුල පැවතීම මට අහිත පිණිස, අනර්ථය පිණිස පවතින කියලා දකිලා ඒ කාලය හදන්න නැතුව, ඒ දෘෂ්ටි හදන්න නැතුව එයා ඒවයින් නිදහස් වෙන්න කල්පනා කරනවා. මේ ආර්ය ශ්‍රාවකයා කරන දේ. දැන් ඔබ ආර්ය ශ්‍රාවකේ, ඒ ආර්ය ශ්‍රාවකයා ඒ ආර්ය ධර්මයේ පුරුදු කරන්නේ. ඊට පස්සේ එයා ගැටෙන්න කාරණා හිතේ දරාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් පිරිසකින් අහුවත් ඔබ මොන වගේ දෙයක් සමගද ගැටෙන්නේ කියලා එයා කියයි 1000ක් කියයි. මම මෙන්න මේකට නම් කැමති නෑ. මේකට නම් කැමති නෑ. මම මේ වගේ දෙයකට නම් ගැටෙනවා. මේක මේක නම් මෙහෙම නම් ගැටෙනවා. මේ දැන් ස්වාමීන් වහන්සේ කියලා අපහැදින්න මොන වගේ කාරණාද ඔබේ හිතේ තියෙන්නේ කියලා හු 1000ක් කරුණු කෑ. මෙහෙම කරොත් නම් මං අපහදිනවා. මෙහෙම කරොත් නම් අපහදිනවා. මේක දැක්කොත් නම් අපහදිනවා. මේ වචන කිව්වොත් නම් මං අපහදිනවා. දහසක් තියෙනවා. ඊළඟට පෞල් ජීවිතේ ගත්තාම තමන්ගේ ස්වාමියා කෙරෙහි අපහදින්නේ මොනවද කිව්වොත් මෙහෙම කරොත් නම් මං සමාවත් දෙන්නේ. ඒ බිරිඳ කෙරෙහි කියන මෙහෙම කරොත් නම් මෙහෙමනම් මම සමාවක් නෑ. මෙහෙම කියලා කියන්නේ දහසක් කාරණා ගැටීමට එයා ඔළුවේ තියාගන්නවා. ඒක විනයක් නෙමෙයි, ඒක ශිෂ්‍යාවකුත් නෙමෙයි, ඒක සීලයකුත් නෙමෙයි, ඒක ගැටීමට. ඒකට කියන්නේ ද්වේෂය. ද්වේෂය ඇති කර ගැනීමට කාරණ රැස් කරගන්නවා. එහෙමනම් අපි මේ වෘත සීලවල ඇති කරගෙන තියෙන්නේ මේ ලාංකිකය මොකද්ද? අර ගැටීමට සාධක අනුශය එකතු කරගෙන තියෙනවා. ඒ තුලින් තමයි ඒ පාදක කරගෙන තමයි යගැටෙන්නේ. ගැටීමට කරුණු කිසිත් නැත. හැලීමට කරුණු කිසිත් නැත. සියලු ලෝකෙහි නොඇලී වාසය කරයි. ප්‍රායෝගික නැද්ද? ගැටීමට කරුණු කිසිත් නැත. අන්නේ ගැටීමට කරුණු කිසිත් නැති, ඇලීමට කරුණු කිසිත් නැති සිත තමයි පින්නතුනේ ආර්ය ධර්මයෙන් පෝසත් සිත. එයාළඟ තමයි ගුණ ධර්ම තියෙන්නේ. එයාළඟ තමයි සද්ධාව පීඨනේ. එයාළඟ තමයි ප්‍රඥාව පිහිටන්නේ. එයා ළඟ තමයි ධර්මයේ පෙන්වන සම්මා සතිය පිහිටන්නේ. ගැටීමට කරුණ තියෙනවා නම් එයා පිහිටන්නේ සංධර්ම. ඇලීමට සාධක දාගන්නත් නැහැ එයා, ගැටීමට සාධක ඇති කරගන්නත් නැහැ. ඒකයි අර මම මතක් කළේ ගැටෙන්න බලාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි ඉන්නේ කියලා. මේ මෙන්මාරේ බුරුම රටේ මිනිස්සු ගැටෙන්න බලාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි ඉන්නේ. එහෙම ගැටින්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු හැමදෙනාම හරි සංසුන්. දැන් ඔන්න තාම මේ තරු කීපයක් වගේ තියෙන හෝටලයක් ඉස්සරහට උදේ පාන්දර එනවා වැරහෙලි ඇඳගත්ත හිඟන්නේ. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි, දැකපු දේ තමයි, ඒ වගේ දැනන්ත හෝටලයක් ඉස්සරහට ඇවිල්ලා හරියට උදේ පාන්දර පහමාරට හිටියොත් එහෙම අර හිඟන්නව එළවන එකනේ සිකියුරිටි එකෙන් කරන්නේ, ආයතන ප්‍රධානියා විසින් කරන්නේ. නමුත් ඒ රටේ මිනිස්සු කියන්නේ සිකියුරිටි එකක් තියෙනවා, ආයතන ප්‍රධානියා ඉන්නවා, සේවකයෝ සියලු දෙනාත් ඉන්නවා. අර එළහෙලි ඇඳගත්තේ ආචකයා හරියටම මැදටම ඇවිල්ලා ඉස්සරහට වෙලා මේ තනි කකුලක් තියෙන මිනිස්සේ අණ්ඩකින් ඇවිල්ලා ඉස්සරහට වෙලා ඉන්නවා. කිසි කෙනෙක් එළවන්නේ ඇයි? මගේ දවස කාලකන් නෙවෙයි, මට අද සල්ලි හම්බ වෙන එකක් නෑ. මේ උදේ පාන්දර නරක දර්ශනයක් ආව කියලා එහෙම ලෝභ ද්වේෂ මෝහත් එක්ක ජීවත් වෙන මිනිස්සු නෙමෙයි කියලා හිතනවා. ඒ නිසා මේ මිනිස්සු ඉස්සරහින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපකාරයක් කළා. ඊළඟට මේක දෙන යාට කැමති වෙලා දෙන්නලා යනවා. තිය අපි පරිත්‍යාගයක් කළා. සතුට වෙනවා. බලන්න ආදර්ශය. ගැටීමට සාධක දාගෙන නැහැ කිසියලාවක. දැන් මේකේම නෙමෙයි හින්ගන්නේ නෙමෙයි උදේ පාන්දර හාමුදුරු කෙනෙක් දැක්කොත් එහෙම. ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ පව් කරන මිනිස්සු. ඒ කියන්නේ අර අර මේ අර අර මේ සුනක වැද්ද වගේ. සුනක වැද්දට තරහ ගියා උදේ පාන්දර හතන් වහන්සේ කෙනෙක් දැකපු එකට. ඇයි මට අද දඩයම නැති? ඒ කියන්නේ අන්න ඒ වගේ දඩයම් කරන, පව් වැඩ කරන, හොරකම් කරන, කපටිකම් කරන, දුසිරිතෙහි යෙදෙන මිනිසාට ඇත්ත වශයෙන්ම අර වගේ දර්ශනයක් අසුභ දර්ශනයක් බවට පත් වෙනවා තමයි. හැබැයි සුභ චිත්තයෙන් කුසල චිත්තයෙන් ඉන්න කෙනෙකුට කවදාවත් ඒක අසුභ දර්ශනයක් නෙමෙයි. යාට ඒක සුභ දර්ශනයක්. අද දවසේ මගේ පින වැඩෙනවා, අද දවසේ මගේ ප්‍රඥාව වැඩෙනවා, අද දවසේ මගේ ගුණධර්ම වැඩෙනවා, අද ධර්ම භාග්‍යවන්ත දවසක්. ඈ ඉතින් මස්යන් දුන්නට මගේ අද පව් ටික වැඩෙන මේ පව් ප්‍රතික්ෂේප කරන කෙනෙක් මෙයා මෙයා අපිට විරුද්ධ කෙනෙක් හැටියට තමයි දකින්නේ. ඔන්න බලන්න ස්වභාවය. ඊට පස්සේ අපි තත්ත්ව හදාගෙන ඉන්නවා. කාලාන්තර. මේ මවාගත්තු ස්වභාවය තුල තමයි ඔය තත්ත්ව තානාන්තර දෘෂ්ටි ඔක්කොම තියෙන ස්වභාවය තුල නෙමෙයිනේ. මවාගත්තු ස්වභාවය තුල. මම දැකපු දේ තමයි හේ සාමින් වහන්සේලා වහන්සේලා ඉහළ ආසනවලත් වැඩ ඉන්නු, පහළ ආසනෙත් වැඩ ඉන්නු. සමහර වෙලාවට මේ බස් එකේ වැඩම කළා සමහරලාට ලොකු අය අනිත් විහිය අර ලොකු සීට් වල ඉඳි හාමුදුරුවෝ සමහරලාට අර කඩාගත්ත පොඩි සීට් එකක වාඩි වෙලා යනවා. ඕ මට මෙහෙම හොඳයි කියලා උන්වහන්සේ ඒකත් වාඩිලා යනවා. මොනම විදියකින්වත් ගණන් හැදීමක් නැහැ. තමා පිළිබඳවත් ක්‍රියාව පිළිබඳවත් එහෙම දෘශ්‍ය මායාවක ගණන් හැදීමක් නැති අපූර්වත්වයක සිටිනවා. තියෙන දෙයක් බෙදා හදාගෙන කන්න පුළුවන්, තියෙන දෙයක් තව කෙනෙකුට දෙන්න පුළුවන්, සතුටින් දෙන දෙයක් තිබුණොත් තවන්න බාර ගන්න පුළුවන්. මේ සිතකේ මිනිසුන් වාසය කරනවා. අපි ගියා මෙහෙට ලංකාවට ওই රාමඤ්ඤනිකායෙම ගේන්න කටයුතු කරපු ඒ මහා පිරිවෙනට මහා පන්සලට ඒ මහා නායක හාමුදුරු ඒ දරු සම්භාවනීය තැනදී විශාල ආසනයක වැඩ ඉන්න මහා රාජ්‍ය ගෞරව සම්මාන දිනු සාමින් වහන්සේ. නමුත් අනිත් යන පොඩි හාමුදුරු කෙනෙකුට වැසිකිළිය වෙන්නන්න උමනා වුණොත් අර නායක හාමුදුරුවේ මම නායක මේ මම වැසිකිළිය වෙන්නන්න ඉන්නගෙන අනිමේ කියලා හිමි හිතන්නේ නැහැ. වහන්සේලා ගිහිල්ලා ඉවරලා අඳගහන ගිහිල්ලා මේ මෙතන යන්නේ ටොයිලට් එක කියලා අර ඉන්න ජනතාවට වෙන්නේ මේ කවුද මහා නායක හාමුදුරුවෝ? එහෙම නැත්නම් තේ ටික හදලා ඉවර වෙලා තේ ටික ගෙනල්ලා වක් කරනවා. ඒගොල්ලෝ අර කොහොමද අර බිම වාඩි වෙලා වටේට නේ දානවලන ඒ ක්‍රමයක් එහෙම තියෙන්නේ. ඒක තමයි මහ පුදුම සිත. දැන් අපි මෙහෙනේ නායකයොත් අපිට හදලා තියෙනවා මෙහෙමයි ඉන්න ඕන කියලා, අපිත් හදාගන්නවා මෙන්න මෙහෙමයි ඉන්න ඕන කියලා. ඕක ගරුත්වයට හොඳ නෑ, ඕක මේක හොඳ නෑ, ඕකට මොනව හරි හිතයි, ඕව ගැන මොනව හරි හිතයි කියලා හරි ප්‍රශ්න තියෙන්නේ. කවුරුන් මොකුත් හිතන්නේ. පුදුම දෙයක්. ඒ කියන්නේ අපේ මිනිස්සු කය විතරයි තාම දකින්නේ. අර මස් විදගෙන පොඩ්ඩක් ඇට විදගෙන ඇට මිදුළු විදගෙන හිත දකින්න පුළුවන් ශක්තියේ මිනිස්සු තාම නැහැ කියන එක තමයි ඒකෙන් ඔප්පු වුනේ. ඒ නිසා මෙතනින් එහාට ගියාම මේ මිනිස්සු ටිකක් හිත දකින්න පුළුවන්. හිත තුල සංයමයේ සංවරය සහ තමාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය අතර පදරම් වෙලා ජීවත් වෙන්න පුළුවන් අපූර්වත්වයේ මිනිස්සු. ඒකයි වැදගත්කම. ඉතින් මේ රටේ අර හිටපු ගෝත්‍රික මේ යක්ෂ කණ්ඩායම් කවදා ඉතින්ද පරිවර්තනය වේද? බුදුරජාණන් වහන්සේ ආවහම ඔය වැඩම කරනකොට මහියංගණයට බින්තන්නට කඩු කේසි පොළු අරගෙන ගහන්න පටන් ගත්තේ. ඉතින් ධර්මය සිතට මිනිස්සු කොහොම බාර ගනීද? යක්ෂ ගති දුරලා ඒ සෞම්‍ය ගති ඇති කරගන්න මේ මිනිසුන් කොහොම පුරුදු වෙද? හැබැයි එක දෙයක් තියෙනවා. ඒ සියල්ල පවතින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා, සත්‍ය හරහා පමණයි. බුදුදහමෙන් පිට වෙන කිසි දෙයකට ඔවුන්ගේ කිසිදු තැනක් නැහැ. මිත්‍යා දෘෂ්ටියට ගරු කරන්න කියලා, මිත්‍යා දෘෂ්ටියත් එකයි අපිත් එකයි එහෙම කියලා සලකන්න කියලා ඔවුන්ගේ නිර්මාණයක් නැහැ. ඔවුන් මිත්‍යා දෘෂ්ටියට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක කඩේකටවත් ඔවුන් යන්නේ නැහැ. වතුර ටිකක්වත් ඔවුන්ගෙන් බොන්නේ නැති පිරිසුදු පිරිසක්. ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටික මනුෂ්‍යයත් එක්ක ඒ කිසි දෙයක් නැහැ, කිසි සම්බන්ධතාවයක් නැහැ. සද්ධර්මයන් එක්ක පමණයි. ඉතින් අපිට දුන්න උපදේශයක් තමයි නිකන් හරි තිබුණොත් ඒ මිත්‍යා දෘෂ්ටික බලදා ස්වභාවයේ තියෙන ඒ කිසි තේකට, ඒ කිසි කඩේකට ගිහිල වතුරකක්වත් ඒ රටේ බෞද්ධ මනුෂ්‍යයා ගිහිල බොන්නේ. මොකද හේතුව? ඔවුන් බුදුදහමට වින කරන, සත්‍යයට වින කරන, සත්‍ය තුළ පිහිටියේ නැති, සත්‍යර්මයේ තුළ පිහිටානේ නැති අර උතුම් චිත්තේ පිහිටා නැති පිරිසක්. ඒ නිසා ඔවුන්ගේ දේ අපිට එපා. ඔවුන්ට හානියක් කරන්නේ නැහැ. බ්‍රහ්ම දණ්ඩනේ දුන්නා වාගේ ඔවුන්ගේ දේ අපිට එපා කියලා වෙන් කිරීමක්, ඔවුන් කිරීමක් කරනවා. ඒක තමයි වෙන්නේ. ඔන්න හානියක් කරන්නේ ඔවුන් එක භජනයක් නෑ. නබජේ පාපකේ මිත්තේ කියලා නෙනේ දහම කිව්වේ නේ. පාප මිත්‍රයාව භජනය කරන්න එපා නේ කිව්වේ. මිත්‍යා දෘෂ්ටිය භජනය කරන්න එපා. ඔවුන්ට අවකාශයේ තියෙන සම්මා දිට්ඨියට ප්‍රමිනේන සම්මා දෘෂ්ටි විදිහට ඒ බුදුබණ පදේ ඔවුන් හරියටම ක්‍රියාත්මක කරනවා. නබජේ පාපකේ මිත්තේ භජේත මිත්තේ කල්යාණ. භජනය කරන්නේ කල්යාණත්වේ. ඒක අනිවාර්යෙන් ධර්මයේ තියෙන කෙනෙක් ළඟ තියෙනවා. ඒක ගැටීම නෙමෙයි. ගැටෙනවයි කියන්නේ එතනින් එහාට ගිහිල්ලා ඒගොල්ලන්ට හිරිහැර කළොත්. තමන්ට අයිතියක් තියෙන තමන් ඒකෙන් අයින් වෙලා සිටින්නේ. ඒක ධර්මානුකූල නෙමෙයිද? ධර්මානුකූලයි. ඒගොල්ලොත් එක භජනයක් නෑ. ඒගොල්ලන්ට එක්ක සමාගමක් නැහැ, සම්බන්ධතාවයක් නැහැ. බලන්න ඒක අභිමානවත් බව. එක තමයි වැදගත්. කරුණාව දයාව වුණත් අන්න පේනවා, එතනින්ම පේනවා අපිට මේගොල්ලන්ගේ මේක මෝඩ කරුණාවක් නෙමෙයි නේ, දර්ශනයක් ඇතුව තියෙන කරුණාවක්. අපි අය මොකද කරන්නේ, දර්ශනයක් නැතුව තියෙන කරුණාව නිසා මොකද වෙන්නේ, සම්මාදිට්ඨිය තමාට නැති නිසා මොකද වෙන්නේ, එයා සම්මාදිට්ඨිය අඳුනන්නෙත් නැහැ, මිත්‍යා දෘෂ්ටි අඳුනන්නෙත් නැහැ, පාප මිත්‍රය අඳුනන්නෙත් නැහැ, කල්යාණ මිත්‍රය අඳුනන්නෙත් නැහැ. ඔහේ රුවල් කැඩීගෙන යන ගහගෙන යන මිනිස්සු ටිකක් බවට පරිවර්තනය වෙනවා. අර උජුපටිපන්න භාවය, ന്യാයපටිපන්න භාවය නැති වෙනවා කියලා. දැන් මේ කියන්නේ ගැටුණු සිතක් ඇති කරගන්නට නෙමෙයි. අකුසලයෙන් වෙන්ව කුසලයේ පිහිටන දහමක්. මිත්‍යාවෙන් දුරව සම්‍යක් ප්‍රතිපදාවේ විද්‍යාවේ පිහිටන දහම. ඒක දෘෂ්ටිගතව නෙමෙයි, අවබෝධයෙන්. අවබෝධයෙන් හොඳයි. තමන්ට තියෙන දහම් ගැටලු පිළිබඳව අවධානය යොමු කරලා සාකච්ඡා කරන්න යොමු කරගන්න පුළුවන්. තමන්ට ගැටලු සහගතව තියෙන තනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. පැත්තන්ගේ මම ප්‍රශ්නයක් අසන්න. මේකයි ප්‍රශ්නේ. ඔබ සතුටෙන් ජීවත් වෙනවා. ඔබ සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. කටිනම් අහනෝනේ ඔබට සතුටුයිද දැන් කියලා නේද? එහෙම නෙවෙයි. ඔබ සතුටින් ජීවත් වෙන කෙනෙක්ද? මොකද උත්තරේ? සියයට ප්‍රතිශතයකින් කිව්වොත් 150, 75, 80, 100 සතුටින් ඉන්නවා බලන්න කෙනෙක් හරි ඉන්නානේ. 100ක් සතුටින් ඉන්නවා. ඉතින් මම එහෙලිත් බැලුවේ උන්වහන්සේලාගේ පැවැත්ම සාමාන්‍ය හරි සරල නිසා මම ළඟට කිට්ටු වෙලා බැලුවේ ඔවුන් සතුටෙන්ද කියලා. ඔව් සතුටින් ඉන්නවා. මොනේ හිනාව තියෙනවා. තේ එකක් හරි මොනවා හරි දෙයක් තියුණොත් ඒ බෙදා හදාගෙන ඒගොල්ලෝ වලදනවා මොන කරනවා. තියෙන කුඩාම සරල මාසනයක හරි වෙන පුළුවන් ඒ තැනක බොහොම සතුටෙන් සැතපෙනවා. හරි සතුට. දැන් ඔය ස්වාමීන් වහන්සේලා සැතපෙන තැන් ඒ මේ හොයන්න ඉතින් මම පොඩ්ඩක් බලන්න ගියා. යම් තියෙන්නේ පෙදලු කඩමාන විතරයි. දුකක් නැහැ. ඔව් දුකක් නැති තැන සතුටක් පවතින්නේ. නම් සතුටේ ඉන්නවා. දැන් මම කියන්නේ මේ ඒ සරල වුණාම එහෙම තේනවයි කියන එක නෙමෙයි. ඒගොල්ලෝ එතන සරල තැනත් ඉතර සතුටෙන් ඉන්නවා නම් ගොඩක් තියෙන තැන අපිට කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද කියන එකයි මගේ අදහස. නේද? අපිට සීතලෙන් ප්‍රශ්නයක් නැහැ, උෂ්ණයෙන් ප්‍රශ්නයක් නැහැ, ජලය ටික තියෙනවා, වාතාශ්‍රය හොඳට තියෙනවා. නම් හොඳට ඇඳ මෙට්ට පුටු යාන වාහන ටික තියෙනවා නම් තව කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද නේද? හොඳට ඉන්ද්‍රයන් ටික පිහිටලා තියෙනවා මොනතරම් සතුටෙන් ඉන්න පුළුවන්ද? ඒ වගේ සරල වුණාම සතුටෙන් ඉන්න පුළුවන් කියන එක නෙමෙයි කියන්නේ, මෙච්චර දේවල් තියෙනකොට තව කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද කියන එක. ඒගොල්ලෝ එහෙම ඒ විදිහට ඉඳලා ඒගොල්ලන් සතුටෙන් ඉන්නේ ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා. තියෙනවා ඒක නැහැ නෙමෙයි. පන්සල් සියල්ල රත්තරන්. ධර්මාසනේ රත්තරන්. මේ තිබුණ හොරු වරන් යනවා. ධර්මාසනේ රත්තරන් වලින් තිබුණේ ගණ්ඨාරි රත්තරන්. චෛත්‍ය ගාලා තියෙන රත්තරන් මේ ගාලා තිබුණොත් රැට හූරගෙන යනවා. දෙහාමුදුරු කියනකොටම කියලා දෙනවා මේ ඔවල හූරගෙන එහෙම යන්න එපා මේ ගාලා තියෙන රත්තරන් කියලා. මේ දෙවිනේ රත්තරන් කිලෝ මෙච්චර ගාණක් තියෙනවා, සිය ගාණක් තියෙනවා. අපේ තිබ්බනම් එහෙම කොහොමද වෙන්නේ? ඒ වගේ ඒවයින් වෙනස් වෙන්න උත්සාහ කරන්න එපා. ඒගොල්ලෝ බිම වාඩි වෙලා වටේට එකතු වෙලා අර චීන ජාතිකයෝ වගේ කෑම කන විදිහේ සරල ක්‍රමයක් හදාගෙන ඉන්න ඔවුන්ගේ ශරීර පොඩි. නේද? පොඩි ශරීර නිසා ඔවුන්ට ඒක වටේ වාඩි වෙලා අර එතනම කෑම එක රත් කරගෙන නූඩ්ල්ස් එක ඒක තන්න පුළුවන්. අපිට වාඩි වෙන්න බෑ. අම් වාඩි කරන්න එක්කෙනෙක් ඕන, නැගිට ඕන, තව එක්කෙනෙක් ඕන. අපේ මහා ලායක හමුදුරු ටික බිම වාඩි කරලා නැගිට ගන්න හරි අමාරු. ඒ භෞතික දේෙන් නෙමෙයි අපි ඇත්තෙන්ම වෙනස් වෙන්න ඕන මනසින්. ඒවත් තේරුම් ගන්න. ඒ නිසා ඔබට සතුටෙන් ඉන්න පුළුවන් මොන විදියටද කියලා හොයාගෙන බලාගෙන යන්න. අන්න එවිට මේ ධර්මයෙන් උපකාර ටික අරගෙන තමාට තමන් නිවැරදි කරගන්න පුළුවන්. ඔබ සොයන්න ඕන බුද්ධ ආගමවත් වෙන ආගමක්වත් නෙමෙයි. ඔබ හොයන්න ඕන සත්‍ය. ඔබ තුල සැනසෙන්න ඔබ හොයන්න ඕන නිවන. එහෙමනම් නිවන කියන එක ආගමික පසුබිම්ක තියෙන දෙයක් නෙමෙයි, ආගමික පසුබිමකින් තොරව නිදහසේ පවතින දෙයක්. එතකොට එක එක පසුබිම් වලට ගරු කරන්න ඕනේ කියලා කන්නේ නේද? හරියට සද්ධර්මයේ තේරුම් ගත්තොත් ඔක්කොම ආගම් එකයි නෙමෙයි. ඔක්කොම ආගමිකයන්ට පිස්සු කියලායි කියන්නේ. තේරුණාද? ඔක්කොම ආගම් එකයි අපි කවුරුත් එකයි කියලා නෙමෙයි කියන්නේ. ඔක්කොම ආගම්කාරයන්ට පිස්සු. ඒ නිසා තමන්ට තමන්ගේ පිස්සුව හොඳ කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පිස්සුව හොඳ කරගත්ත කෙනෙකුට තමයි අනිත් කෙනාගේ පිස්සුව තේරෙන්නේ. නැත්තම් තමන්ටත් පිස්සුව තියෙනවා නම් අනිත් කෙනාගේ පිස්සුව තමන්ට තේරෙයිද? පිස්සෙකුට තව කෙනෙක්ගේ පිස්සුව තේරෙන්නේ නැහැ. පිස්සෙක් නොවු කෙනෙකුටයි තවත් කෙනෙක්ගේ පිස්සුව තේරෙන්නේ. උගතකට නේද තව කෙනෙකුගේ නූගත්කම තේරෙන්නේ නේද? ධනවතකට නේද තව කෙනෙකුගේ දුප්පත්කම තේරෙන්නේ? දුප්පතෙකුටම තේරෙනවද තව කෙනෙකුගේ දුප්පත්කම? තේරෙන්නේ නැහැ. දෙන්නම එක තැනම ඉන්නේ. ඒ නිසා තමන් මේ පිස්සුවෙන් තොර වුණොත් තමයි මේ ලෝකේ මිනිස්සුන්ට හැදිච්ච පිස්සුව පේන්නේ. ඊළඟට මේ මිනිස්සුන්ට මේ පිස්සුවෙන් නිදහස් වෙන්න මෙන්න මෙහෙම දහමක් තියෙනවය. මේ අපි සිටින්නේ මහා දෘෂ්ටි ජාලයක සහ සංකල්ප ජාලයක අතරමං වයි. මෙන්න මේකෙන් මනස නිදහස් කරගන්න අපිට අපේ මනසේ තියෙන මලකඩ පිරිසුදු අපිරිසුදු තැන් පිරිසුදු කරගෙන කරගෙන යන්න වෙනවා. මලකඩ කඩාගෙන දුරු කරගෙන යන්න වෙනවා. අවිද්‍යා මලකඩ දුරු කරගෙන යන්න වෙනවා. සදහම් දී මේ ලෝකේ බැමි තාප කඩලා බිඳලා දාන්න පුළුවන්. චීන මහා ප්‍රාකාරයත් කඩන්න පුළුවන්. ලේසි. නමුත් මිනිස්සුන්ගේ මේ අවිද්‍යාව නැමැති මල කඩ අරින්න ලේසි නෑ. ඒ කහට අරින්න ලේසි නෑ. ඒ මොකද? මේ මිනිස්සයා විසින් මේක තදින් අල්ලගෙන ඉන්නේ. යම්කිසි කෙනෙක් ස්වේච්ඡාවෙන් විදිරිපත් වෙන ජීවිත අවබෝධයෙන් ආන්නේ කෙනා බහා ඉක්මනින් ධර්ම අවබෝධය කරගන්න. තව අය මෙතෙන්ට එන ඇවිල්ලා තමන්ගේ මලකඩ ටික එහෙම අල්ලගෙන මට ඕන බෞද්ධ මොඩලේ නිවනක්. එහෙම හොයනෝනේ ලෝකේ. මට ඕන කතෝලික මොඩලේ ස්වර්ගයක්. මට ඕන මුස්ලිම් මොඩලේ ස්වර්ගයක්. මට ඕන හින්දු මොඩලේ ස්වර්ගයක්. හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. මොකද ඔක්කොම සංකල්පයි තියෙන්නේ. ඔය කිසිම මොඩලයක් හොයාගන්න නැතුව මනස විවෘත කරගෙන මට ඕන මානසික නිදහස, මට ඕන සහනය, මට ඕන මේ ප්‍රශ්න ගැටළු වලින් විසඳෙන්න නිදහස් වෙන්න කියන කෙනෙක් උත්සාහ කළොත් අන්න ඒ කෙනාට හැකියාව ලැබෙනවා සත්‍ය සාර. මෙතනින් මේ මනස හදන්න නැතුව ලෝකෙට කිව්වට සමගිය වාසය කරන්න සාධාරණව ඉන්න නීතිගරුකව ඉන්න යුතුකම් ඉෂ්ට කරන්න ඒව කිමොනවා කිව්වත් කෙරෙන්නේ නැහැ. ඇයි? දර්ශනය තමා තුළ පහළ වෙන තුළු මනුෂ්‍යයා ප්‍රබුද්ධ වන්නේ නැත. මනුෂ්‍යයා ප්‍රබුද්ධ වන්නේ තමා තුළ දර්ශනය පහළ වෙන විටයි. අවබෝධයෙන් තොර සමාජයට තමයි අනවබෝධයෙන් යුක්ත සමාජයට තමයි චේතනානු ස්වරූපීව යමක් හරියට තෝරගන්න බැරි සමාජයට තමයි මේ විනය මේ නීති පවතින්නේ. ජීවිතේ තෝරගත්ත කෙනාට ඒ මුකවත් උන්න එයා තුල හටගන්නා වූ ස්වයන් විනයක් දර්ශනයක් සීලයක් ගුණයක් පිටා දෘෂ්ටියට එන්නේ. බුදුහාමුදුරු යම් කිසි දෘෂ්ටියක් පනවලා ඒ දෘෂ්ටිය තුල දැඩි කරලා මේ හදපු ශාසනයක් නෙමෙයි. තේරුණා නේද? විවිධ සාධක මත ඒවා වෙනස් කරගන්නට ඉඩ හැරියා. ඒක මේ මොනවා හරි නීති පද්ධතියක් හදලා ඒ නීති පද්ධතිය තුල සිරකරු නිර්මාණය කරන්නට කරපු දෙයක් නෙමෙයි බුදුහාමුදුරු. ඒක ස්ථානෝචිත වෙනස් කරගන්න උවමනා තනින් වෙනස් කරගෙන ශාසනයේ දියුණුව උදෙසා කියලා වෙන් කරන්න පුළුවන්. අවස්ථානෝචිත වෙනස් කරගන්න ඕන. ශාසනයේ දියුණුව කියලා කියන්නේ පන්සල් ටික හදාගන්න එක, දායකයෝ ටික මුලා කරගන්න එක, දායකයන්ගේ හිත් දිනා ගන්න එක නෙමෙයි. ශාසනයේ දියුණුව කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව. ගොඩක් දායක තිරායන ඉන්නේ ශාසනයේ දියුණුව කියලා මොකද හිතන්නේ? චෛත්‍යය තියෙන්න ඕන, රංවට තියෙන්න ඕන, ඒ මේව ටික තමයි හිතන්නේ. ඒව තියෙන්න ඕන. නමුත් ඒක නෙමෙයි ශාසනික දියුණුව කියන්නේ. ශාසනික දියුණුව කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව. එහෙනම් ආධ්‍යාත්මික දියුණුව අවශ්‍ය කරන විදියට තමයි කටයුතු කරන්න ඕන. ශාසනයේ පැවැත්ම කියන්නේ ඒක. ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරනවා. ධර්මයේ දියුණුව වෙනුවෙන් තමන් හදා ගන්න වැඩ පිළිවෙලක්. අත්හරින්නට අවශ්‍ය නැහැ. අල්ලා නොගැනීමම අත්හැරීමයි. ඒකයි හොඳටම මතක තියාගන්න. අල්ලා නොගැනීමම පුරුදු කරන්න ඒකම තමයි අත්හැරීම. මොනවද අල්ලා නොගැනීම පුරුදු කරන්නේ? භෞතික දේවල් හොය හොයා නෙමෙයි, තමන්ගේ සිත අල්ලා නොගැනීම. අපේ බෞද්ධ සමාජයේට සිදුවෙච්ච ලොකුම වැරද්ද තමයි ඒගොල්ලෝ අල්ලා නොගැනීම කියන එක පුරුදු කරන්න ගිහිල්ලා, අල්ලා නොගැනීම නෙමෙයි අතහැරීම කියන එක. අතහැරීම කියන එක පුරුදු කරන්න ගිහිල්ලා අවසානයේ අල්ලා නොගැනීමට එහා ගියපු ගැටීමක් පුරුදු කරගන්න පටන් ගත්තා. නොකරන වැරදිත් මිනිස්සුන්ට උගන්වන්න පටන් ගත්තා. අන බුදුරජාණන් වහන්සේට ආරාධනයක් කළා ආනන්ද හාමුදුරුවෝ, ස්වාමීන් වහන්ස මේ සියලුම විනය නීතීන් එකවර පනවල අවසන් කරන්න කලින්ම, ඒව කෙරෙන්න කලින්ම. තස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්දය ඔබ තුවාලයක් ඇති වෙන්නට කලින් බෙහෙත් දානවද කියලා අහුවා. තුවාලයක් හට ගන්නට කලින් බෙහෙත් දානවද කියලා අහුවා. කිව්වා නෑ සාමිනි, බෙහෙත් දාන්නේ නෑ කිව්වා. තුවාලයක් ඇති වුණාම තමයි බෙහෙත් දාන්නේ කිව්වා. ආන්න ඒ වගේ කියලා කිව්වා. නමුත් ඒකෙන් එහාට ගිහිල්ලා අපේ රටේ සිද්ධ වෙච්ච දෙයක් තමයි අර ලෝකයේ එක එක කෙනාගේ එක එක අඩුපාඩුකම් වලට දාපු බෙහෙත් කට්ටලේ හැමෝටම බෙදලා දීලා දෙන්න ගියා. බෙදලා දෙන්න ගියාට පස්සේ මිනිස්සුන්ට අවසානයේ වැරදි ඉගැන්නුවා. වැරදි ඉගෙන ගත්තේ එතනින්. අපි මිනිස්සු ඉන්නේ දන්නේ නැතුව ඉන්න ඕන කෙනෙක් ඉන්නවා. හිරිසියාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඉන්නවා. ධර්මයෙන් අපි ගිහිල්ලා උගන්වන හිරිසියා කරන්න මෙන්න මෙහෙමයි. හිරිසියාව හොඳ නෑ. ඒතකොට එයා ඒකෙන් ඉගෙන ගන්න මොකද්ද? හිරිසියා කරන විදිය. අපි සරේ ඉගෙන ගන්න. ඕකේ කියන දර්ශනයක් විතරයි. එහෙමනම් ලෝකේ හටගත්ත නැති දෙයකට බෙහෙත් දාන්න ගිහිල්ලා ඉවරලා අර තුවාල ඇති වෙන්නට කලින් බෙහෙත් දාන්න ගියා වගේ මේ ලෝකේ නිවැරදි මිනිසුන් බවට පත් කරන්න කියලා අපි වැරදි දාහක් උගන්වන්න ගියා. ඊට පස්සේ මිනිස්සු ඒ වරදින් වැළකීම කෙසේ වෙතත් වරද සිද්ධ කිරීමට පෙළඹෙනවා. ඊට පස්සේ අපේ මිනිස්සුගේ ඔළුවේ තියලා තියෙන්නේ යම් කිසි දෘශ්‍ය මායාවල් රාශියක් පෙළඹිලා ගැටුණු සිත විරුද්ධවාදී සිත් සමුදායක් ඔළුවේ පුරවගෙන හැම දෙයක් දිහාම විරුද්ධවාදී ලෙස විරුද්ධ ආකාරයෙන් බලන්නට කල්පනා කිරීම තුල මිනිස්යාගේ සිත් තුළ සහනය වෙනුවට අසහනය පිරිරක් පවතිනවා. ඒ නිසා අපි අපිටම දුස් කියා ගන්න, අපි අපිටම විරෝධතා ප්‍රකාශ කරන භික්ෂූන් වහන්සේ හැටියට දායකයාගේ අඩුපාඩු කන් දකින, දායකයා හැටියට භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු කන් දකින, දේශපාලනයේ අඩුපාඩු කන් දකින, දේශපාලනයේ රටේ මිනිස්සුන්ගේ අඩුපාඩු කන් දකින ඇති වෙනවා. ඊට පස්සේ තරඟකාරීත්වය, එකිනෙකා කෙරෙහි සමගියක් නැති, සහයෝගයක් නැති, පරිත්‍යාගශීලී බවක් නැති, දයානුකම්පිත භාවයක් නැති එක තරඟකාරී සමාජයක් නිර්මාණය වෙන ප්‍රතික්ෂේපිත ගුණය. ඒක හරි භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා අපේ දෘශ්‍ය මායාව තුළ සිදුවෙච්ච ඒ කාරණය තුළ. ඒසා ආධ්‍යාත්මික පෝසත්කම මුල් කරගත්ත දර්ශනයක් තුල ගොඩ නැගෙනවා නම් යමෙක් ඒ තනත්තා දුප්පතෙක් නොවේ, ඒ කාන්තේම පෝසතෙක්. ආධ්‍යාත්මික ධර්මයේ ධනය ඔබ සතුව පවතිනවා නම් ඔබ පෝසතෙක්. පෝසතෙක් ළඟ තියෙන ඕන පරම ධනය සන්තුට්ටි සතුට. ඒ උදා කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ ක්‍රියාවෙන් නිදහස් වීම පුරුදු කිරීම. ඒ මොහොතේ දෘෂ්ටියෙන් නිදහස් වීම පුරුදු කිරීම. කර්මය දෘෂ්ටිය සංකල්පයේ ඉක්මවීම. අතීතය සහ අනාගත වර්තමාන කාලත්‍රයේ නොවැළී සිටීම. පුජ්ජලමානයත් සෑම විටම ගොඩනගන්නේ නැතිව පුජ්ජලමානය සෑම විටම දුරලන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. එතකොට මේ ආකාරයේ පුජ්‍යලයක් හදන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ, මොනම ආකාරයකවත් පුජ්‍යලත්වයක් නොමැති තත්වයක්. මොනම ආකාරයකටවත් පුජ්‍යලත්වයක් නොමැති තත්වයක් ජීවිතය තුළ නිර්මාණය කරන්න. අනේතනින් අවදි වුණාට පස්සේ ඔබේ සිතෙහි අනවශ්‍ය කරන ආර්ය ධනය, කරුණාව, දයාව, මෛත්‍රිය අවබෝධය තුළින් පහළ වෙන අමූලිකා සද්ධාව තුල නෙමේ ආකාරවතී සද්ධාව තුලින් පහළ වෙන විද්‍යාව උපදවාගත්ත ආලෝකයේ උපදවාගත්ත ඥානෙ උපදවාගත්ත තැනින් සංකල්ප වලින් දෘෂ්ටි වලින් තොර වූ තැනින් අවදියක් ඔබේ ආධ්‍යාත්මය තුල හට ගන්නවා. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ අවදිය. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ නිවන. එහෙමනම් කාගේවත් මතවාදයක් ඔස්සේ තමන්ට හැඩගැහෙන නෙමේ තියෙන්නේ ධර්මය එකතු කරගෙන ඔබේම දෙයක් හැටියට අරගෙන ධර්මයෙන් අවදි වෙන එක අවබෝධයට පත් වෙන එක. නිසල මනසට කැමති වෙන්න ඕන. කසල නැති පිරිසුදු මනසට නිසල මනසට තමන් කැමති වෙන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ නිසල මනසට කැමති නැති වුණොත් එයා නිසල මනස තුල ඉන්නේ නැහැ. අර කූඩල්ල මෙට්ටි කියන්න බෑ වගේ කියලා කතාවක් තියෙනවා. ආයි අර කසල මනසටම ඇදිලා යනවා. එතකොට නිසල මනස ධර්මයෙන් උදා කරලා දුන්නහම අයියෝ ඒක හරි පුස් ඒක හිස් කිසිම ගතියක් නැහැ කියලා හිතන්න එපා. ගතියක් තියෙන තැනකට ගිහාම වේදනාවක් එතන තියෙනවායි කියලා තේරුම් ගන්න. ගති විමුක්ත කියන ස්වභාවය තුළ ගතියක් නැති ස්වභාවය තුළ මට තියෙන නිවන තමන් තේරුම් ගන්න. තමන්ට තියෙන නිවන තමන් තේරුම් ගන්න ගතියක් නැති ස්වභාවය තුළ. ඒකනේ අර මම කිව්වේ අර සෞම්‍ය මනස අත්විඳින රස විඳින මිනිස්සු නෙමෙයි ඉන්නේ කියලා. රළු මනස, රළු කතා, රළු නියෝග, හරියට අර හමුදා පාලනය වගේ. හමුදාවේ ඇතුළෙත් එහෙමනේ නේද? කිසි දෙයක් මෘදු මනසින් නැහැ, මෘදු වචන නැහැ. ඔක්කොම රළු නියෝග, රළු මනස, රළු දඬුවම්. ඒ හමුදා සෙබළුන්නේ වැඩ කරන්නේ මේ මේ ගුණ යහපත්කමටද? ගුණ යහපත්කමට නෙමෙයි, දණ්ඩණයට බයද? තේරුණානේ? ගුණ යහපත්කමට නෙමෙයි ඔවුන් හදලා තියෙන්නේ, දණ්ඩණයට බයද? මේ නියෝගයේ ක්‍රියාත්මක නොකළොත් මෙච්චර දඬුවම්. එතකොට අපි සේවිය යුතුද? දණ්ඩණයට බයට හැදෙන තැන එතන තියෙන දහමක්ද? එතන තියෙන විනයක්ද? එතන තියෙන ධර්මයක්ද? නෑ, එතන තියෙන අදහස්. එහෙනම් දණ්ඩණයකින් යහපත් වෙන එක නෙමෙයි, අවබෝධයෙන් යහපත් වෙන එක වැදගත්. එහෙමනම් තමන්ගේ මනසටත් තමන් දඬුවමක් දීලා නෙමෙයි, තමන්ගේ මනස හදා ගන්න ඕන. සමහර අය අපිත් එහෙම කාලයක් දඬුවම් දීලා බැලුවා මනසට. ඒ කාලේ බුද්ධ කාලෙත් එහාම මිනිස්සු දඬුවම් දුන්න මනසට. මේ දඬණයෙන් හදන්න බැරි වුණා අවබෝධයෙන්. විශිෂ්ට ඥානෙ. පුජ්‍යලත්වයෙන් තොර වූ, මමත්වයෙන් තොර වූ ගුණයක් මේ ලෝකේ තියෙනවය. මමත්වයේ සෑදෙන්නේ මෙසේය, මමත්වයේ දුරවන්නේ මෙසේය. කියලා තේරුම් අරගෙන සියල්ල අනිත්‍ය කොට දකින්නතර මේ සත්‍ය මතුවනවා. දැන් අපේ එහෙම නෙමෙයි, එක කොටසක් අනිත්‍යයි කියලා දකින්න එකම තව කොටසක් කොහේ හරි නිට්ටයයි කියලා අල්ල ගන්නවා. නිවන නිත්‍යයිද? නිවනත් අනිත්‍යයිනේ. නිවන අනිත්‍යයි කියන්නේ ඇයි? නිවන අනිත්‍යයි කියලා කියන්නේ ඒ සදාකාලික නිසා. නිවන අනිත්‍යයි කියන්නේ සදාකාලික නිසා. අනිත්‍ය වූ දේවල් මේ ලෝකේ කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. නিত্য වූ දේවල් පමණයි කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ. ඔබට ඒක තේරෙනවද මන් දන්නේ? නিত্য වූ දේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. අනිත්‍ය වූ දේ කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඇයි? අනිත්‍ය වූ දේ කියන්නේ ග්‍රහණය කරගත්තේ නැති දෙයට, අල්ලාගත්තේ නැති දෙයට, නියම කරගත්තේ නැති දෙයට, ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගත්තේ නැති දෙයට, අකාලික දෙයට තමයි අනිත්‍ය කියලා කියන්නේ. නিত্য කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන පංච උපාදානස්කන්ධයෙන් ගොඩනගාගෙන කාලය සමග ගත්ත දේවල් වලට තමයි නিত্য කියලා කියන්නේ. එහෙනම් අනිත්‍ය තමයි ලෝකේ නොනැන්සෙන දේ. එහෙනම් අපි ඉගෙන ගත්ත වැරදීනේ. අනිත්‍යයි කියන්නේ කැඩෙන බිඳෙන දෙයටි කියලා තමයි අපි ඉගෙන ගත්තේ. අනිත්‍යයි කියන්නේ ලෝකේ කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ නැති දෙයට. නিত্যයි කියලා කියන්නේ කැඩෙන, බිඳෙන, විනාශ වෙන දෙයට. එහෙමනම් කැඩෙන, බිඳෙන, විනාශ වෙන දේවල් දැක්කොත් කියන්නේ මේවා නিত্যයි. කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ නැති දේවල් දැක්කොත් කියන්නේ මේක අනිත්‍යයි. ඔබ අනිත්‍ය තුල වැඩ ඉන්න දැන් රහතන් වහන්සේලා වැඩ ඉන්නේ අනිත්‍ය සූත්‍රවල තියෙන. අනිත්‍ය වඩන්නේ අනිත්‍ය තුල වැඩ ඉන්නේ අනිත්‍ය තමයි අවබෝධ කරන්නේ. රහතන් වහන්සේගේ ජීවිතේම තියෙන අනිත්‍යයි. නিত্য මංගල පරම සුන්දර බව තියෙන අනිත්‍ය තුල. නিত্য මංගල පරම සුන්දර බව තියෙන අනිත්‍ය තුල. එහෙනම් නিত্য තුල නෙමෙයි රහතන් වහන්සේ වැඩ ඉන්නේ, ආර්ය ශ්‍රාවකයා වැඩ ඉන්නේ මොකද? අනිත්‍ය තුල. අනිත්‍යයි කියන්නේ කැඩෙනව, බිඳෙනව, විනාශ වෙනව කියන එක නෙමෙයි. කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ නැහැ කියන එකයි අනිත්‍ය කියන්නේ. කෙනෙක් කියනවා නම් අනිත්‍ය කියන්නේ කැඩෙනව, බිඳෙනව, විනාශ වෙනව කියලා. එහෙමනම් එයා අනිත්‍ය කියන්නේ නিত্য කරගත්ත දෙයක්. එයා අනිත්‍ය කියන්නේ නিত্য කරගත්ත දෙයක් නොනම නිසාම අනිශ්චිතෝ කියලා කියන්නේ. ඒකයි අනිත්‍ය කියන්නේ. ඒකයි ඒක කැඩෙන විදින දේවල් තිබුණොත් ඒක අනිත්‍ය නෙමෙයි. ඒක නিত্যනේ. කැඩෙන බිඳෙන දේවල් එහි නැති නිසාමයි අනිත්‍ය කියන්නේ. එහෙනම් අනිත්‍ය ඔබ සොයා ගන්න, අනිත්‍ය තුල වැඩ ඉන්න, අනිත්‍ය පුරුදු කරන්න. අනිත්‍ය කියලා කියන්නේ ඔබේ ජීවිතයේ සනහන දෙයක් නේද? දැන් මේ ආයත මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙලා ඇති ඉන්නේ ඇයි ලෝකයාට? නිත්‍ය කරගෙන මොනවද නිත්‍ය කරගන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන, දෘෂ්ටි, ආගම, ජාති, සංකල්ප, කාලය. මොනවද දකින්නේ? අනිත්‍ය වශයෙන් දකින්නේ. ඒ නිත්‍ය වශයෙන් ඒවා සියල්ල නිත්‍ය කරගෙන. ඉතින් අපි අනිත්‍යයට පිවිසිලා නැහැ. අනිත්‍යයට පිවිසෙන්න සම්බේ සංඛාරා අනිච්ච. මේ සියලු සංස්කාරයන් තුළ නිත්‍යයක් දකින්න තුර ඔබට දකින්න බෑ. මේ කිසිම සංස්කාරක ධර්මයක් තුල නිත්‍යයක් නැහැ කියලා එයා දකින්න තැන. එයා නිත්‍යයක් නැහැ කියලා දකින්න තැන මෙයා දකින්නේ අනිත්‍ය. අනිත්‍යය කියන්නේ කැඩෙන බිඳෙන දේවල් වලට නෙමෙයි. නොකැඩෙන, නොබිඳෙන, සිදුරු නොවන, වෙනස් නොවන, වෙනස් කළ නොහැකි දෙයකටයි අනිත්‍ය කියන්නේ. ඒ අනිත්‍ය අවබෝධ කරගන්න. දැන් මේක විප්ලවයක් නේ, වෙනසක්. ලෝක සම්මතයේ තියෙන එකක් මේ ආම්දුරු කියන්නේ තව එකක්. අන්නේ අනිත්‍යයට පිවිසි කලෙහි ඔබට ඒ අනිත්‍ය සුව දේවි. නිවීම ගෙනත් දේවි, නිවන අවබෝධ කර දේවි. ඒ නිසා අනිත්‍යටපත් වෙන හැම දිනකටම වාසනාව භාග්‍ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.